ඊළඟට ගරු රුවන් විජේවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
සුජන්තනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද දවසේ මේ සාකච්ඡාව ගොනු වෙමින් තිබුණේ ලෝකයේ අපි අපේ ඉතිහාසයේ අපේ ජීවිත කාලය තුළ අපි මුහුණ දෙන බරපතලම ගෝලීය අර්බුදය, ගෝලීය යුදමය අර්බුදයක් ලෝකයේ පුරා වර්ධනය වෙමින්, එය දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය වෙමින් තිබෙන වකවානුවක තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එම ඒ යුදමය තත්ත්වයත් එක්ක අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සහ එහිදී අප රජයක් විදියට ගත යුතු ක්‍රියාමාර්ග, අපේ රටේ ඉන්න මිලියන 22ක පමණ ආදරණීය ජනතාවගේ ජීවිත සහ ඔවුන්ගේ වටපිටාව, ආර්ථිකය, මේ හැම දෙයක්ම සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අපි අවධානය යොමු කරමින් සිටින මොහොතක්. විශේෂයෙන්ම ගත්තොත් මේ අර්බුදය, මේ අර්බුදයේ ස්වභාවය තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. හේතුව තමයි අද දවසේ මේ පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවලින් අපට පැහැදිලි වෙච්ච දෙයක් තමයි මේ අර්බුදයේ ස්වභාවය. මේ අර්බුදයේ මොන වගේ අර්බුදයක්ද කෙනෙක් කාරණාව සම්බන්ධව යම් ආකාරයක ගැටලුකාරී ප්‍රකාශයන් විපක්ෂයේ පැත්තෙන් මතුවෙච්ච නිසා. මේ කාරණාව සම්බන්ධයෙන් ගත්තොත් මේ අර්බුදයේ ස්වභාවය, the gravity of the conflict that is arising in the Middle East, right, that has been discussed yesterday in the Al Jazeera Rupawahini network. I would like to quote that from Al Jazeera Rupawahini network. දැන් මේ Al Jazeera එකේ කරපු මේ discussion එකේදී ඔවුන් කියනවා ඔවුන්ගේ මාතෘකාව වෙන්නේම could Iran war trigger a global recession. මේ ඉරාන යුද්ධය global recession එකක්, එහෙම නැත්නම් ගෝලීය ආර්ථික අවපාතයක් දක්වා මේක වර්ධනය විය හැකිද කියන කාරණාව තමයි සාකච්ඡා කරේ. මේ මූලික කාරණා මම ගන්න කැමතියි. මේක සඳහන් කරනවා all eyes are on the Strait of Hormuz. For longer it remains effectively close the greater the damage to the global economy. For longer it remains effectively close the greater the damage to the global economy. Iran continues to block tankers from shipping close to 20% to the world's oil supply. Iran මේ තියෙන හොමුස් එක වසා දැමීම ඇතුලේ ලෝකයේ ගෝලීය තෙල් සැපයුමෙන් 120ක් ගෑස් සැපයුමෙන් අවහිර කරමින් තියෙනවා. That is twice the disruption the world suffered during the energy shock in 1970s. මේක 1970 දී මුහුණ දුන් එනර්ජි බලශක්ති අර්බුදයක් ලෝකයේ මුහුණ දුන්නා. ඒක වගේ දෙගුණයකට වඩා විශාලයි කියලා කියනවා මේ කාරණාව. ඒත් එක්කම කියනවා big oil shocks have historically led to major economic turmoil. දැන් මේ කාරණාව, මේ ඇති වෙලා තියෙන තෙල් අර්බුදයත් එක්ක මතුවෙන කාරණාවත් එක්ක ලෝකෙ වෙන්න පුළුවන් වෙනස්කම් ගැන උන් කියනවා. ඉතින් කියනවා major economic turmoil, high inflation, stagnation, even recession, oil and gas prices are already surging and economies are expected to slow. මේ මතුවෙලා තියෙන ගෝලීය අර්බුදයත් එක්ක, මේ ගෝලීය අර්බුදයත් එක්ක බරපතල විදිහේ ගෝලීය ආර්ථිකයේ කැළඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්, උද්දමනය වැඩි වෙන්න පුළුවන්, ආර්ථිකයේ ස්ටැග්නේෂන් එකක්, එකතන නැවතීමක් වෙන්න පුළුවන් ගෝලීය ආර්ථිකය, ඒ වගේම ඊවෙන් රෙසෙෂන් මේ අවපාතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියන කාරණාව කියනවා. ඒත් එක්කම දිනෙන් දින ඔයිල් වල මිල, තෙල් වල මිල දිනෙන් දින ඉහළ යනවා. ඒකත් එක්ක ලෝකයේ තියෙන සමස්ත ආර්ථිකය පසුබැසීමකට ලක් වෙන්න පුළුවන් කියන කාරණාව තියෙනවා. ඒක නිසා මේක තමයි ඇති වෙලා තියෙන තත්වය. මේ තත්වයත් එක්ක මතුවෙන ගෝලීය යුදමය තත්ත්වයක් එක්ක අපි රටක් විදියට තීන්දුව తీරන ගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න ඕන කාරණාව තියෙන්නේ. අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා මේ සම්බන්ධව පූර්ණ පැහැදිලි කිරීමක්, අපි කොහොමද මේ බරපතල අර්බුදකාරී අවස්ථාවේදී මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින් අපි කොහොමද මේ අර්බුදයට මුහුණ දෙන්නේ කියන කාරණාව ඉතාම පැහැදිලිව සඳහන් කරා. විශේෂයෙන්ම ඒ තිබියදී විපක්ෂයේ පැත්තෙන් මතුවෙච්ච කාරණා කිහිපයකට කෙටියෙන් අවධානය යොමු කරන්න කැමතියි. අපෙන් ප්‍රශ්න කරා අපේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව, අපේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය පිළිබඳව කතා කරා. විදේශ ප්‍රතිපත්තියේදී කිව්වා unfair policy. So the present government is having an unfair foreign policy. අපිට තියෙන එක, අපේ තියෙන එක unclear and unfair කියලා කිව්වා උදේ. එතකොට අපේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ විදේශ ප්‍රතිපත්තිය ගත්තොත් එම අපි අයිරිස් දේනා සහ අයිරිස් භෂය කියන නෞකාවන් දෙක සම්බන්ධව ඇතිවෙච්ච තත්ත්වයේදී ඒ වෙලාව වෙනකොට ලෝකය ඇතුලේ බරපතල විදිහට ටෙන්ෂන් එක වැඩි වෙමින් තිබිච්ච අවස්ථාවක්. ඒ වෙලාවේ අපි මොකද්ද කරේ? අපිට තියෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න උපදේශකයන්, අපිට ඉන්න ඒ සම්බන්ධව තියෙන උපදෙස් දෙන අය, අපේ රටේ ආණ්ඩුවේ අපේ ජනාධිපතිතුමා ඇතුළු ඒ සම්බන්ධව වගකිව යුතු පාර්ශවයන් සියලු දෙනා එකතු වෙලා ඒ සම්බන්ධව ගත හැකි හොඳම තීන්දුව අන්තර්ජාතික නීතියට අනුකූලව අන්තර්ජාතික අපි අත්සන් කරලා තියෙන ඇග්‍රීමන්ට්ස් වෙනවා. ඒ සියල්ල මත පදනම් වෙමින් අපි ගත හැකි අපේ රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා ඕනම රටක් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, මෙවැනි බරපතල ආපදාවක් ගෝලීය වශයෙන් මතුවලා තියෙන වෙලාවකදී ඉස්සෙල්ලම හිතන්නේ තමන්ගේ රටේ ජනතාව ගැන. ඒක නිසා අපි ආණ්ඩුවක් විදියට අපේ රටේ ජනතාවට වෙන්න පුළුවන් අවම හානිය ගැන නිතරම කල්පනා කරනවා. අපේ රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න සහ ඔවුන්ගේ ජීවිත වඩා යහපත් ආකාරයෙන් යාවත්කාරීන කරන එක ගැන කල්පනා කරනවා. ඒ අනුව තීන්දුව තීරණ අරගෙන අපි ඒ නැවේ පළවෙනි නැව වෙච්ච අයිරිස් දේනා නෞකාවේ හිටපු 32 දෙනෙක් බේරගත්තා, 84කගේ බොඩි ස්ටික ගෙනාවා. ඒත් එක්ක ජාත්‍යන්තර නීතිවලට අනුව ඒ වෙලාවේදී ඒ මොහොතට අදාළව ගත්තොත් එම බරපතල විදිහට මේ ගැන මුළු ලෝකෙම අවධානය යොමු වුණා. ඊට පස්සේ ගත්තොත් එම අයිරිස් පෂය කියන නෞකාව, ඒ නෞකාව අපේ රටට ගන්නවද නැද්ද කියන කාරණාව දිහා ලෝකෙම බලාගෙන හිටියා. මොකද කරේ? ඒ සම්බන්ධව නිවැරදි උපදෙස් අරගෙන ගෝලීයවස් අපිට තියෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් දෙන කණ්ඩායමේ උපදෙස් අරගෙන, අපේ ආරක්ෂක කවුන්සලයේ උපදෙස් අරගෙන, අපේ සියලු දෙනාගේ මේ සම්බන්ධව ඉතාම හොඳ සාකච්ඡාවකින් අනුතුරුව ඒ මොහොතට අදාළව ගන්න තියෙන ඉතාම හොඳම තීරණේ, වැදගත්ම තීරණේ ගත්තා. ඒ තීරණේ ගත්තට පස්සේ ඒක ඉරානයේ පැත්ත ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ග්ලෝබල් ඇප්‍රිසියේෂන් එකක් ගෝලීය වශයෙන් අගය කිරීමක් ආවා. අපි ගත්ත තීන්දුව ඉතාම හොඳ තීන්දුවක්. ශ්‍රී ලංකාව පෞරුෂයක් තමන්ගේ ස්වාධිපත්‍ය ඇතුව තමන්ගේ තියෙන ගෞරවණීයභාවය තියාගෙන තීන්දුවක් ගත්තා කියලා ලෝකෙන් ආවා ප්‍රශංසාවක් ආවා. හැබැයි අද උදේ කතා කරපු කබීර් හෂීම් මන්ත්‍රීතුමා මොකද කිව්වේ? අපිට ඒ වෙලාවේ අපි නිවැරදිව වැඩ කරේ නැහැ කියලා කිව්වා. ඒ අනුව under the humanitarian law එක යටතේ අපිව ප්‍රශ්න කරන්න පුළුවන් කියලා වෙන තැනකට මේ ප්‍රශ්නේ අරගෙන යන්න තියෙනවා. ඉතාම ධනාත්මකව මේ ප්‍රශ්නේ කළමනාකරණය කරලා තියෙනකොට ගෝලීය වශයෙන් මතුවලා තියෙන බරපතල යුදමේ තත්ත්වයක්, දේශීය වශයෙන් තියෙන කුඩා ආර්ථිකයක් සහිත රටක් වෙන අපි, මේ ඉතාම උපායමාර්ගිකව ඉතාම වැදගත් ස්ථානයක පිහිටලා ඉන්න අපි ඉතාම හොඳින් කළමනාකරණය කරාම ඒක ප්‍රශ්න කරන තැනට ඒ ඇතුලේ අපිට ජාත්‍යන්තර වශයෙන් අර්බුදයක් හදන්න පුළුවන්ද කියන තැනක් තමයි එතන සාකච්ඡා කරේ. ඒක නිසා අපි කනගාටු වෙනවා එවැනි ප්‍රකාශ මේ වගේ අවස්ථාවක කරපේ ගැන. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් එතුමාගේ සාකච්ඡාවේදී කිව්වා අපේ රටේ මේ සාමුද්‍රීය කලාපීය දැනුවත්භාවය US එක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එකේ තියෙන එකක් තමයි සාමුද්‍රීය කලාපීය දැනුවත්භාවය කියලා වෙන ජනාධිපතිතුමා කිව්වා. ඒ කිව්වට පස්සේ විපක්ෂ නායකතුමා අහපු කාරණාව තමයි සාමුද්‍රීය කලාපීය දැනුවත්භාවයේ තිබුණා නම් එතනදී ඇයි ඇමරිකාව විසින් අර ඉරාන නෞකාවට පහර දෙන බව අපිට කිව්වේ නැත්තේ කියලා ඇහුවා. අපිට ඒ ගැන කිව්වද කියලා ඇහුවා. ඒක නිසා එතන මතුවෙන මොකද්ද තර්කය? What is the logical thinking that the opposition leader is trying to say? මොකද්ද ඔපොසිෂන් ලීඩර් කියන්න හදන්නේ කියන කාරණාව ගත්තොත් එම අද වෙනකොට තියෙන්නේ මේ තියෙන මොඩර්න් වෝෆෙයා නව යුදමය තත්ත්වයන් එක ගත්තොත් එම අද වෙනකොට තියෙන්නේ අන්ඩික්ලයාඩ් වෝ. සාමාන්‍යයෙන් ගත්තොත් එම ඩික්ලයාර් කරලා පහර දීමක් නෙවෙයි කරන්නේ, අන්ඩික්ලයාඩ් වෝ එකක් තියෙන්නේ. එතනදී රටක් විසින් තව රටකට පහර දෙනකොට ඒක කිය කියා ඉන්නේ නැහැ. ඒක නිසා ගත්තොත් එම සරල බුද්ධියට උනත් ඕන කෙනෙක්ගේ තේරෙනවා එහෙම එකක් එහෙම එකක් වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා කිව්වා මේ ටුවරිසම් සම්බන්ධව අවධානය යොමු කරලා නැහැ කියන කාරණාව. ටුවරිසම් සම්බන්ධව අවධානය යොමු කරලා තියෙන අපි දන්නවා අපේ රටේ ආර්ථිකය. අපේ රටේ ආර්ථිකයේ බරපතල කොටසක්, බරපතල ගුරුත්වයක් ටුවරිසම් කියන එකට තියෙනවා කියලා අපි දන්නවා. ඒක නිසා ටුවරිසම් සම්බන්ධව විශේෂ තීන්දුව තීරණ ගණනාවක් අරගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එම a special QR code system for tourism sector vehicles and hotel operations, double the normal vehicle fuel quota for eligible tourism entities, ewagema dedicated fuel arrangements for hotel generators, ewagema priority access for independent tourists upon presentation of passport and visa details. mevani teendu teerana sanchara karmaanthaye itha hondin pavathwagena yama sadaha හෝටල් කර්මාන්තයට, සංචාරකයන්ට, සංචාරක සේවා සපයන ආයතනවලට ඉන්ධන ලබා දීමේ සිට එම සේවාවන් වඩා හොඳින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයන් ලබා දෙන්නට අවශ්‍ය කරන කමිටු පිහිටවලා ඒ සම්බන්ධ උපදෙස් ලබා දීලා ඒ සම්බන්ධ සියලු දැනුවත් කිරීම කරලා තියෙනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි. ඒ වගේම තමයි තව එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි මේ දුප්පත් අය මේ වැනි අර්බුදයක් ඇතුලේ මේ වගේ අර්බුදයක් ගෝලීය වශයෙන් ඇති වෙනකොට සමාජයේ ඉන්ධන මිල ඉහළ යන්න පුළුවන්, ඒත් එක්කම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන්න පුළුවන්, යම් යම් ආර්ථිකයේ වෙනස්කම් බරපතල විදියට වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වය. එතකොට එවැනි සාමාන්‍ය තත්ත්වයක් යටතේ සමාජයේ ඉන්න ඉලක්කගත කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් වල ආර්ථික මට්ටම බරපතල විදියට පහළ වැටෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන ඉතා හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට ඔවුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එම මේ தத்துவයේ කළමනාකරණය කිරීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය කරලා තියෙන ආර්ථික ආවේක්ෂණ කමිටු එක ගත්තොත් මේ ඉකොනොමික් සර්වෙලන්ස් කමිටු කියලා වෙලක් ප්‍රධාන කමිටුවක් නිර්මාණය කරලා තිනවා. ඒ කමිටු ඇතුලේ ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධ උපදෙස් සපයන්නන්, ආරක්ෂාව සම්බන්ධ උපදෙස් සපයන්නන් ඇතුළු සියලු දෙනා මේ කමිටුව නියෝජනය කරනවා. ඒ කමිටුව දෛනිකව රැස් වෙමින් ඒ කමිටුව සමහරලාවට දිනේට අවස්ථා දෙකකදී රැස් වෙමින්
තව විනාඩි දෙකක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි. මේ කමිටුව අඛණ්ඩව රැස් වෙමින් ආර්ථිකය සම්බන්ධව අපිට තියෙන මූලිකම කාරණාව තමයි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, අපේ රටේ ආර්ථිකයේ 2025 දී අත්පත් කරගන්නා ලද ජයග්‍රහණයන් ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කරලා තියෙන ස්වභාවය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්නට උපරිම උත්සාහ කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය සේවාවන් සෞඛ්‍ය, එයාපෝට්, ඊට පස්සේ වරාය වැනි අත්‍යවශ්‍ය සේවාවන් ටික નિවර්ධිව අපි නඩත්තු කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයේ ධීවර කර්මාන්තය, කර්මාන්ත මෙවැනි ශේෂ්ත්‍රයන් තියෙනවා. ආර්ථිකයේ පණනල ගැට ගැහිලා තියෙන ඒ වගේ ශේෂ්ත්‍රයන් එක ඒ ශේෂ්ත්‍රයන් ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සහයෝගයන් දෙන්න ඕන. ඒ සම්බන්ධව කටයුතු කරන්න මේ ඉකොනොමික් සර්වෙලන්ස් කමිටි එක, එහෙම නැත්නම් ගත්තොත් එම ආර්ථික ආවේක්ෂණ කමිටි එක මගින් කටයුතු කරමින් තියෙනවා. ඒ කමිටි එකත් එක්ක ඒ කමිටුවත් එක්ක තවත් අනුකමිටු හතරක් හදලා තියෙනවා. මේ අනුකමිටු හතර ගත්තොත් එම විශේෂයෙන්ම ගත්තොත් එම මේ අනුකමිටු හතර ඇතුලේ තියෙනවා රාජ්‍ය සේවයේ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව කමිටුවක් අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම තමයි බලශක්ති සැපයුම. බලශක්තිය තමයි අපේ ආර්ථිකයේ ජීව රුධිරය බවට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉදිරියට ධාවනය කරන ජීව රුධිරය වෙන්නේ බලශක්තිය. බලශක්තිය අඛණ්ඩව ජනතාවට සැපයීම සඳහා කමිටුවක් සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය සේවාවන් නඩත්තු කිරීම සඳහා කමිටුවක් සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙල්ෆෙයාර් සපෝර්ට් කමිටි එක කියලා වෙරලා සුබසාධන කටයුතු ඉදිරියට කොහොමද පවත්වාගෙන යන්නේ, සුබසාධනේ කොයි ආකාරයෙන්ද ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන කාරණාව අර තියෙන ඉලක්කගත කණ්ඩායම් විශේෂයෙන්ම ආර්ථිකයෙන් හැලෙන්න පුළුවන් කණ්ඩායම් මේ රටේ ඉන්න දුප්පත් ජනතාව වෙනුවෙන් කුමන ආකාරයේ සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුද කියන කාරණාව සම්බන්ධව සකස් කරලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එම මහ බැංකුව සෑම දින දෙකකට වරක්ම රැස් වෙමින් ආර්ථිකයේ වෙන වෙනස්කම්, ගෝලීය වශයෙන් වෙන වෙනස්කම් මේ සියල්ල එකට අරගෙන
අපි අවසන්යි ගරු මන්ත්‍රීතුම
විනාඩියක් ඉවර කරනවා. ආර්ථිකය ඇති වෙන වෙනස්කම් මේ සියල්ලත් එක්ක අපි කොයි ආකාරයෙන්ද ඉස්සරහට යා යුත්තේ කියන කාරණාව සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ නිසා මා අවසාන වශයෙන් කියන කාරණාව තමයි අපිට තියෙන්නේ අපි බරපතල තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. අපිට මිලියන 22ක ජනතාවගේ ජීවිත සම්බන්ධ වගකීමක් තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔවුන්ගේ ජීවිත ඉතා හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සියලු සහයන් දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එවැනි අවස්ථාවක තෙල් පෝලිං ඇති වෙයි, ගෑස් ටික නැති වෙයි, අවුරුදු කණ්ඩ බැරි වෙයි, කිසි දෙයක් කරගන්න බැරි වෙයි, ආර්ථිකයේ බරපතල විදිහට කඩාගෙන වැටිලා උන් හිටි දැන් නැති වෙයි වගේ විපක්ෂයේ විසින් කරන චෝදනා කරන්නේ නැතුව ඊට වඩා වැදගත්කමකින්, ඊට වඩා වගකීමකින්, ඊට වඩා ගෞරවනීය භාවයකින් යුතුව කටයුතු කිරීමේ වගකීම විපක්ෂයට තියෙනවා. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න කියලා කාරණා මතක් කරමින් ඉහළ වෙනවා.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඒ අනුව පාර්ලිමේන්තුව 2026 අප්‍රේල් මාස 7 වැනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබනු ලැබේ.